Honorable Basil Rajapaksa.
ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ දන්ත නියමිත කටයුතු වලට අදාළ විෂය අංක 1 2 3 4 5 6 සහ 7 මම ඉදිරිපත් කරනවා. ඒ වගේම 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ම පරිදි මගින් සංශෝධිත 1989 අංක 1 ධර්ම ආනයන අපනයන පාලන පනතේ 41 සහ 14 වගන්ති සමග කියවීතු 20 වෙනි වගන්ති යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 20යි 21 ජූලි 31 වෙනි දිනදී 22යි 38 ඉරක් ඇල ඉරක් 45 ධර්ම අතිවිශේෂ ගැත්පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවෙත් යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 20 වර්ෂයේ සමරහා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මුල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, මට මේ වෙලාව ඉදිරිපත් කරන මේ වැදගත් පනත් දෙක ගැන කෙටි සඳහනක් කරන්න ඕන. මේ වෙලාවේ මට මතක් වෙන්නේ පරණ කියමනක්, වනේ ගිජිදාය දුටුවොත් වනසාය, රිදේ පනිදාය වැටුනොත් ඌකාය, අතකින් කර වැලකි අතකින් දඬු බෑය, මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය. මේකේ මම සඳහන් කරන්නේ අද ශ්‍රී ලංකාව තමස්ත ජනතාවත් මුණපාලා තියෙන තත්ත්වය සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි මුළු ලෝකෙම වැළඳගෙන තියෙන මේ කොවිඩ් වසංගතය නිසා සමස්ත ශ්‍රී ලංකාව ජනතාවත් රටත් ආර්ථිකයත් මේ සියල්ල තුළ මුණපාල තියෙන තත්ත්වයක්. ඒ සමගම ඊට අමතරව අපි දන්නවා අපේ රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුණපානල වෙලා තියෙනවා. ඒ වගේම දේශීය මුදල් අතිනුත් මහා බණ්ඩාගාරයත් අපේ සමස්ත ආර්ථිකය මේ කරුණු තුන උඩ බලපාලා තියෙන වෙලාවක ඒ සඳහා විසඳුම් හොයන්න මං හිතන්නේ මේ අවස්ථාවේදී සමස්ත රජයා හැටියට පමණක් ක්‍රියා කරනවා වගේම වක්කියුතු සෑම දෙනෙක්ම මේ සඳහා විපක්ෂය සහයෝගය ඇතුව මේ කටයුත්ත කළ යුතුව තියෙනවා. අපි දන්නවා අපි සූදානම් වෙන්නේ නැහැ මේ වැනි අති අමාරු අවස්ථාවක තනියෙන් මේ ප්‍රශ්නය විසඳන්න හෝ දේශපාලන වාසි ගැනීම සඳහා විපක්ෂයට හෝ වෙන කාටවත් දොස් කියන්න අපි සූදානම් වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා අද මේ ගැටලුව කොවිඩ් වසංගතය තුලින් උග්‍ර වෙලා තියෙන වගේම මේක කාලයක් තිස්සේ අපි මුළු සමස්ත ආර්ථිකය තුළ ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. විශේෂයෙන්ම අපි දන්නවා රටේ ආදායම අභිබවල රටේ වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක වර්ෂයක් දෙකක් නෙවෙයි සතවර්ෂයක් කීපයක ඉඳලා ඒක වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ සඳහා අපි දන්නවා අපේ රටට ලැබෙන ආදායම, රජයට ලැබෙන ආදායම, විශේෂයෙන්ම රටේ වියදම එක බැලුවොත් ආදායම ඉතා අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ තුළ අපිට හැකියාව තියෙනවා. අපි දන්නවා සමහර අවස්ථාවල නාස්තිය දූෂණය අනවශ්‍ය වියදම් තියෙන බවත් අපි පිළිගන්නවා. මම හිතන්නේ ඒක එක කාලෙක එක වකවානුවක නෙවෙයි කාලයක් තිස්සේ සිද්ධ වෙච්ච දෙයක්. අපි උත්සාහ කළ යුතුව තියෙනවා අවංකව ඒ වියදම අඩු කලන්න පුළුවන් හැම අවස්ථාවකදම ඒ කටයුත්ත කරන්න. ඒවගේම අපි දන්නවා අපිට ලැබිය යුතු ආදායමත් රජයට ලබාගත හැකි ආදායමත් අඩුවෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය කාලය තුළ මේ වර්ෂයේ පමණක් අද වෙනකොට අපිට ලැබිය යුතු ආදායමෙන් බිලියන 1500ක් 1600ක් අතර ප්‍රමාණයක් අඩුවෙලා තියෙනවා. ආදායම ලැබෙන නිශ්චිත අපි තක්ෂේරු කරපු ප්‍රමාණයටත් වඩා. ඒ කියන්නේ ඔබ දන්නවා ප්‍රධාන මුදල් අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතන තුනකින් අපිට ආදායම ලැබෙනවා. එක ආදායමක් තමයි රෙගුව. ඒ රෙගුවෙන් අපිට ආදායම ඉන්නේ මේ රටට ගෙන්නන බඩු වලින් තමයි වැඩි අපිට ආදායම ඉන්නේ. එහි ප්‍රධානම ආදායම් මාර්ගය ඔබ දන්න විදිහට වාහන වලින් තමයි අපිට වැඩිම ආදායම ලැබුණේ. දැන් අවුරුදු එකමාරක් පමණ ඉඳලා මේ රටට වාහන ගෙන්වීම නතර කරලා තියෙනවා. මොකද ඒ විශේෂයෙන්ම ඒ සඳහා අවශ්‍ය විදේශ විනිමය හොයා ගන්න අපහසුකම නිසා. ඒ නිසා රෙගුවෙන් ලැබෙන ආදායම වෙන කවදාකටවත් වැඩිය මේ වර්ෂයේ අඩු වෙලා තියෙනවා. ඊළඟට අපිට ලැබෙන අනිත් ආදායම තමයි අපේ එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක නැත්නම් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන ආදායම. ඔබ දන්නවා සුරාබදු විකිණීමේ වෙන්නේ ලොක්ඩවුන් නැති වෙලාවට පමණයි. ඒ වගේම ඒ කාලය තුළ අපිට සම්පූර්ණයෙන්ම සුරාබද් දෙපාර්තමේන්තුවේ ආදායම අඩු වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය අඩුවීමත් එක්ක ඒ ආදායමත් අපිට අඩු වෙලා තියෙනවා. ඒක තුළ ආදායම අඩුවීම විතරක් නෙවෙයි, අපි දැකලා තියෙනවා ඒ තුළින් ජනතාව නීති විරෝධී මත්පැන් පානය සඳහා විශාල ලෙස යොමුවීම නිසා සුරාබදු පනතේ එම දෙපාර්තමේන්තුවට පැවරෙන රාජකාරී ප්‍රධාන කාර්යයන් දෙකක් පවරලා තියෙනවා. එකක් රජයට ලැබිය යුතු ආදායම එකතු කර ගැනීම, දෙවැනි එක තමයි ජනතාවට සෞඛ්‍ය හිතම කර මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීම. ඒක උඩ තමයි ඔය විටින් විට එම දෙපාර්තමේන්තුවෙන් නීති විරෝධී මත්පැන් හලවල් හෝ නිෂ්පාදනාගාර වටලන්නේ. ඒ කටයුත්තේදී ඒක ශීඝ්‍රයෙන් පසුගිය කාලේ ඉහළ ගිහිල්ලා තියෙන බව සඳහන් කරන්න ඕන. තුන්වෙනිව අපිට ආදායම ලැබුණේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන්. එය වැරදිද හරිද කියන එක කෙසේ වෙතත් වැඩිය ලැබෙන්නේ ඍජු ආදායම් බදු වලට වඩා අපි අපේ වැට්පැණි වක්‍ර බදු වලින් තමයි අපේ ආදායම ලැබෙන්නේ. ඒ ආදායම එසේ විය යුතුද නැද්ද කියන එක විවාදාත්මකයි. නමුත් ඒක තමයි යථාර්ථය. ඒක යම් අවස්ථාවක වෙනස් කරන්න හැකියාවක් ලැබෙයිද කියලා දන්නේ නැහැ. නමුත් ඒ සඳහා උත්සාහ ගත යුතුයි. නමුත් මේ වර්ෂයේ අපි ඉලක්ක කරපු වැට් ආදායම අපි දන්නවා එක දවසක් ලොක්ඩවුන් කරාම එදාට කඩ වැහෙනවා. කඩ වැහුනම කඩවල බඩු විකුණන්නේ නැහැ. බඩු විකුණන්නේ නැති වුණොත් වැට් එක අපිට එන්නේ නැහැ. එතකොට වැට් ආදායම මේ එක දවසක සාමාන්‍යයෙන් 75ක 80ක ඉතර ආදායම දේශීය ආදායම් බදු වලින් අපිට අඩු වෙනවා. ඉතින් මේ ආකාරයට මම මේ සඳහන් කරේ එක අමාත්‍යාංශයක් යටතේ, අපේ අමාත්‍යාංශ යටතේ මුදල් අමාත්‍යාංශ යටතේ තියෙන ආයතන තුනක ලැබෙන ආදායම අඩු වෙච්ච ආකාරය. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් වියදම මේ ආකාරයටම අඩු වෙලා නැහැ. අපි දන්නවා වියදම වැඩිවීමක් වෙනවා. අපි ගරු හිටපු අගමැතිතුමත් ඇහුවා බෙහෙත් සඳහා අපි මොන වැක්සීන් සඳහා වියදම් කරන ප්‍රමාණයත් ඒවයි කොතරම් ප්‍රමාණයක්ද අපිට ලැබුණේ නොමිලේ නැත්තම් පරිත්‍යාගය හැටියට. මට වක්කීමෙන් කියන්න පුළුවන් අපිට ලැබිච්ච වැක්සීන් වලින් 80%ක් පමණ ලැබුණේ සල්ලි වලට. ඒවට අපි ඒවට මුදල් ගෙවීමක් සිද්ධ වෙනවා සිද්ධ වෙලත් තියෙනවා ඉදිරියටත් ඒ වගේ ගෙවන්න වෙනවා එතකොට ඒ සඳහාත් ඒ වගේම විවිධ වර්ගයේ බෙහෙත් ඒ වගේම ඔක්සිජන් වගේ එකක් උදාහරණයකට ඔක්සිජන් එදා භාවිතය ප්‍රමාණය වගේ දෙගුණයකින් වැඩි වුණා ඉතින් ඒ සඳහාත් විශාල අතිරේක මුදලක් ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ මේ වසංගතය නිසා අපේ වියදම වැඩි වෙලා තියෙනවා ඒ අතර මේ ලොක්ඩවුන් කරයි කියලා අපි රජයේ සේවකෙක්ට දෙන දීමනා හෝ දීමනා වැඩි කරලා තියෙනවා සමහර ශේෂ්ත්‍රවල සෞඛ්‍ය ශේෂ්ත්‍රේම අපි වෙනදා දෙන දීමනාවට වඩා වැඩි දීමනාවක් අපිට ගෙවන්න වෙලා තියෙනවා ඒ වගේම අපි කිසිම වැටි අඩු කිරීමක් කරේ නැහැ දීමනා අඩු කිරීමක් කරේ නැහැ ඒ නිසා අපේ වියදම් පැත්තෙන් ඒ හැම ශේෂ්ත්‍රයකම වැඩිවීමක් විසක් අඩුවීමක් වෙලා නැහැ ආදායම අඩුව වෙලා තියෙනවා වියදම් වැඩි වෙලා තියෙනවා ඉතින් මේ නිසා අපි නව මාර්ගවලට යා අනිවාර්යයෙන්ම අවතීර්ණය වෙන්න ඕන ඒක තමයි අපේ දේශීය අයවැය තුල ඇති වෙලා තියෙන තත්ත්වය ඊළඟට එක්ස්ටර්නල් බජට් එක නැත්තම් පිටරට විදේශ විනිමය තුලත් එවැනි මාර්බුදයකට පත් වෙලා තියෙනවා අපි දන්නවා අපේ විදේශ මුදල් ලැබිච්ච ආකාර ප්‍රධාන මාර්ග කීපයක් තිබුණා ඒකෙන් එක මාර්ගයක් තමයි අපේ සංචාරක ව්‍යාපාරයෙන් අපිට ඇමරිකන් ඩොලර් බිලියන 4ක සහ 5ක වැනි අතිරේක ආදායමක් අපේ රටට ලැබුණා ඒක සම්පූර්ණයෙන්ම ගිය මාර්තු මාසයෙන් පස්සේ එන හිටලා තියෙනවා ඉතින් ඒ හිඟය එක පැත්තකින් තියෙන අතර අපිට ගිය වර්ෂයේ ප්‍රධානම ආදායම හැටියට ආවේ අපේ පිටරට ඉන්න ශ්‍රමිකයන්ගෙන් ලැබිච්ච සම්ප්‍රේෂණ ඒකත් ඒක වැඩිවීමක් වුණා ගිය අවුරුද්දේ නමුත් ගිය මාස 3 යම්කිසි අඩුවීමක් සිද්ධ වෙගෙන යනවා ඒ ගැන අපේ ඒ අදාළ අමාත්‍යවරු සහ ඒකට සම්බන්ධ අය විශාල උත්සාහයක් ගන්නවා මම හිතන්නේ ඒක අපි අනිවාර්යයෙන්ම වැඩි කරගත යුතුව තියෙනවා 30ක නැත්නම් 25 35 අතර ගානකින් ගිය මාස 3 අඩුවීමක් සිද්ධ වුණා. ඒ වගේම අනිත් එක තමයි අපිට ලාභ ලැබෙන්නේ අපනයනේ තුලින් අපි සතුටු වෙන්න ඕන මේ ගිය මාසේ වෙනකොට අපි සාමාන්‍ය වර්ෂවල වගේම ප්‍රමාණයක් අපනයනය කරලා අපිට විදේශ විනිමය ලබා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට ලැබෙන ඔබ දන්නවා තව එකක් තමයි විදේශ ණය සහ ආධාර දැන් ආධාර දීමේ හුඟක් රටවල අඩු වෙලා තියෙනවා ඉතින් අපේ රටවල ලැබෙන ගානත් ඒ අනුව අඩු වෙනවා නමුත් අපේ විදේශ ණයත් අපි පුළුවන් තරම් සීමා සහිතව ඉතාම අරපිරිමැස්සෙන් පාවිච්චි කරන ප්‍රතිපත්තිය තමයි අපේ රජය කරගෙන යන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට ඇරෙන්න යෝජනා ක්‍රමයකට ඇරෙන්න එහි ප්‍රතිඵල රටට ලැබෙන ව්‍යාකෘති වලට පමණයි අපි ණය ලබා ගන්නේ නමුත් ඒ ණය නොනගත්තයි කියලා අපි කලින් ගත්ත ණය ඒ ආකාරයට මේ ණය වාරික ගෙවන්න ඕන ඒ අනුව පසුගිය රජයන් කාලවල එක රජකින් නෙවෙයි හැම රජකින්ම අරන් තියෙනවා ඒකේ ප්‍රතිශතය ගැන මම කතා කරන්නේ නැහැ මොකද එතකොට සමහර විට ඒක දේශපාලන විග්‍රහයක් වෙන්න කියලා හිතන්න පුළුවන් නමුත් ඒ ණය වාරික අපිට අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා ඒ ණය වාරික අපි එකක්වත් අතහැරලා නැහැ අපි පුළුවන් තරම් අපේ රිසර්ව්ස් තැන්පත් අපේ අඩුුණයි කිව්වට ඒ සමගම අපි තිබිච්ච ණය බරවලුත් අපි අඩු කරගෙන තියෙනවා අපි මේවා ඕනම් ඉස්සර අපි කරේ ණය නැවත දීර්ඝ කිරීමක් කරන්න උත්සාහ කරගෙන තියෙනවා ඒක සඳහා අතිරේක පොලියක් ගෙවලා නමුත් අපි එවැනි උත්සාහයකට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ණය සියල්ලක්ම වගේ අඩු කරගෙන ණය නැති රටක් බවට පත් කරගන්න උත්සාහයක තමයි යෙදෙන්නේ ඒ අනුව අපි යොදා ගන්න හැම ණයක් ලබා ගන්න ණයක්ම ඉතාම සරල සහනදායි කොන්දේසි මත ලබා ගන්නා වගේම විශේෂයෙන්ම දේශපාලන කොන්දේසි හෝ රටේ ස්වයිරීභාවයට ස්වාධීනත්වයට හානි නොකරන නොවන ණය ආධාර ලබා ගැනීම තමයි අපේ ප්‍රතිපත්තිය. ඒ අනුව යම් කිසි ප්‍රමාණයක මේ වර්ෂයේ අඩු නූනත් මොකද ඒවා කලින් ඉඳලා තිබිච්ච ඒවා ලබන වර්ෂවල යම් අඩුවක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැනත් අපි කල්පනාවෙන් වැඩ කරනවා. නමුත් අපි විශේෂයෙන්ම කියන්න ඕන බහු ජාතික අපිත් සමාජිකත්වය දරන ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් අපි කෙරෙහි ඉතාම සාන විදිහට බලන හැඟීමකින් ඔවුන් කටයුතු කරනවා. ඒ ආයතන වලින් අපි පුළුවන් තරම් ලබන අවුරුද්දෙත් ඒ අපේ වැදගත් මහජනතාවට ප්‍රයෝජනවත් වන ව්‍යාකෘති සඳහා ඒ ණය ලබා ගැනීමට කටයුතු කරනවා. මේ ආකාරයට අපිට අපේ බලාපොරොත්තුව මේ වර්ෂය අවසන් වෙන්න ඉස්සෙල්ලා අපේ විදේශ විනිමය පැත්තෙන් හොඳ තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. ඒ සඳහා අපි තව ගන්න එකක් තමයි මේ රටට ආනයනය කරන දේවල්. මේ රටේ ගොවීන්ට වගා කරගත හැකි භෝග වර්ග 16ක් අඳුරගෙන ඒ භෝග වර්ග 16 මේ රටේ වගා කරන්න දිරිගන්වන්න කටයුතු කරා. ඒක සමහර ඒවා ජනතාව යම් යම් හිරිහැරකාරී බව පෙන්වන තිබුණත් අවසාන ප්‍රතිඵලය මේ අපේ රටේ ගොවීන් වවන දේවල් වලින් අපේ රටේ ජනතාවට ඒවා කන්න පුළුවන් වෙයි කියලා අපේ බලාපොරොත්තුව. ඒ තුළින් අපිට විදේශ මුදල් ප්‍රමාණයකුත් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් කාර්මික භාණ්ඩ වුණත් අපිට මේ රටේ කර්මාන්තකරුවන්ට විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකින්ට මේ රටේ නිෂ්පාදනය කරලා වෙළඳපොළට හොඳ තත්ත්වයේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ සඳහා අවශ්‍ය දිරිගැන්වීම් අපි කිරීම තුළින් මම හිතන්නේ මෙතෙක්කල් පිටරටින් ගෙනාපු භාණ්ඩ කීපයක් මේ වෙනකොටත් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඖෂධ වර්ග කීපයක් මේ වෙනකොටත් මේ රටේ නිෂ්පාදනය කරන්න රාජ්‍ය අංශය, ඒ වගේම පෞද්ගලික අංශය, ඒ වගේ විදේශ ආයෝජකයෝ දේශීය ආයෝජකයෝ පෙළඹිලා තියෙනවා. අපි හොඳම උදාහරණය තමයි සේලයින්. ඒකේ 99%ක්ම වගේ තියෙන වතුර. නමුත් ඒක 100%ක්ම මෙතෙක් ගෙනාවේ පිටරටින්. නමුත් සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය සේලයින් ප්‍රමාණය මේ රටේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කරන්න අපිට හැකි වෙලා තියෙනවා. ඒ තුල එවැනි ප්‍රතිපත්තියක් තුළ තවත් ආකාරයකින් අපි විදේශ විනිමය හම්බ කරන්න උත්සාහ කරන වගේම විදේශ විනිමය ඉතුරු කරගන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා තමයි පළවෙනි වතාවට අඩුම වෙළඳ හිඟයක් ගිය මාසේ වාර්තා කරන්න පුළුවන් වුණේ. අපි වැඩිම අපනයන තුළින් ආදායමත් වැඩිම ආනයනට අඩුම ආනයන ප්‍රමාණයක් වියදම් කරන්න වෙලා අපේ වෙළඳ පරතරය අඩුම තත්ත්වයකට ගේන්න පුළුවන් වුණේ. ඉතින් මේ අනුව අපි විශේෂයෙන්ම මම අද ඉදිරිපත් කරන 52 අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඔබතුමාලා සියලු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පමණක් නෙවෙයි සමස්ත රටට ආදරය කරන හැම මන්ත්‍රීවරයෙක්ම විපක්ෂයේ හෝ ආණ්ඩු පක්ෂයේ හිටියත් මේ 52 සහයෝගය දෙන්න කියලා. මේකෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභා 50 මේකේ ආරම්භය පටන් ගත්තේ අපේ ආණ්ඩුවෙන් නෙවෙයි, මේ 50 ආරම්භය පටන් ගත්තේ ගිය ආණ්ඩුවෙන්. ඒ නිසා මම හිතන්නේ අපිට වඩා මේ 50 සම්මත කරගන්න උවමනාවක් තියෙන ඔබතුමාලට. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ 52ම ඉක්මනින්ම අද දින සම්මත කරන එකපත් කළා මෙසේ කියමින් මම කියන දේ බොහොම ස්තුතියි.
රබල් හර්ෂදී සිල්ලා
ගොම ස්තුතියි ගරු කතානායකතුමනි. අපේ නව මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහත්මයා කරපු පළවෙනි කතාවට පිළිතුරු දීමට ලැබීම සම්බන්ධයෙන් මම අදවසෙම ස්තුතිවන්ත සන්තෝෂ වෙනවා. මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මොකද ගරු ඇමතුමා යථාර්ථය මං හිතන්නේ බොහෝ දුරට පැහැදිලි කරා. එතුමා කිව්වා අපි අර්බුද දෙකකට මුහුණ දෙනවා කියලා. එතුමා කිව්වා දේශීය ගිණුමේ අර්බුදයක් තියෙනවා කිව්වා. එතුමා කිව්වා මේක දේශපාලන පක්ෂයකට ගොනු කරන්න එතුමා කැමති නෑ. සතවර්ෂ ගණනාවක්ව මං හිතන්නේ එතුමාට වැරදුනා. දශක ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නේ උඩුදිව්වා කියලා එතුමා කිව්වා. ආදායමට වඩා වියදම වැඩි කියලා එතුමා කිව්වා. වියදම සමහර වෙලාවට නාස්තිය දූෂණය වෙලා නිසාත් වැඩි වෙලා තියෙනවා කිව්වා. ආදායම අඩු වෙලා තියෙනවා කිව්වා. වැට් එක අඩු වෙලා තියෙනවා කිව්වා. එතුමාට මම මතක් කරන්න කැමතියි 2019 දෙසැම්බර් මාසේ විශාල ලෙස ඒ බදු වෙනස් කිරීමක් සිද්ධ වුණා. ඒ හරහා ඒ බදු අඩුවීම සිද්ධ වෙච්ච බව ඔබතුමා හොඳට හැටියට දන්නවා. දේශපාලනය කිරීමක් නෙමෙයි මම මේ ඇත්ත කතා කරන්නේ. ඊළඟට එතුමා කිව්වා මේ විදේශ ගිණුමෙත් අර්බුදයක් තියෙනවා කියලා. එතුමා කිව්වා සංචිත පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා කියලා. එතුමා කිව්වා සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙනවා කියලා. එතුමා තව දෙයක් කිව්වා අපි කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ප්‍රේෂණ ජූනි මාසේ ඉඳලා පහට වැටෙන්න පටන් ගන්න තියෙනවා කියලා එතුමා කිව්වා. ඒක ඉහළ දාන්න උත්සාහ කරනවා කියලාත් එතුමා කිව්වා. එතුමා ඊළඟට කිව්වා ණය ගන්න ඉතාමත්ම සහනදායී ක්‍රමයට විතරයි ඉස්සරවාගේ රෝල් ඕවර් කරන්නේ. නමුත් ඒ ණය ගෙවන්න උත්සාහ කරනවා. සංචිත පල්ලෙහා ගියාට විදේශ ණයත් ඒ ආකාරයෙන්ම පල්ලෙහාට යනවා කියලා. නමුත් ගරමතුමා ඔබතුමාට කියන්න කැමති මේක ලයිට් ස්විච් එකක් දානවා වගේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න හදන්නත් එපා. ඒ නිසා තමයි මේ දැඩි ලෙස මේ විනිමය අනුපාතයට පහරක් එල්ල වෙලා තියෙන්නේ. ඒක තමයි අද කළු කඩේ එහෙමත් නැත්නම් වැල්ලවත්තේ පිටකොටුවේ ඩොලර එක සමහර වෙලාවට රුපියල් 245ටත් එහා මිලකට විකිණෙන්නේ. 2018 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව හරහා මීඩියම් ටර්ම් ඩෙට් රීස්ට්‍රක්චරින් ප්ලෑන් එකක් කියලා එකක් හදලා තිබ්බා. ඒ විදේශ ණය අඩු කරලා දේශීය ණය වැඩි කිරීමයි ඒ කොම්පොසිෂන් එක වෙනස් කරන්න ඒක අවුරුදු 5කින් කරන්න තිබුණේ. මම හිතන්නේ එවැනි තැනකට යනවා නම් වඩාත් හොඳයි කියලා. නමුත් එතුමා කිව්වා කිසිවෙලකත් ස්වෛරීභාවයට හානි වෙන ණය ගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. ඒක හොඳයි ඔබතුමා කියපු එක. මොකද මම දිගින් දිගටම කියපු කතාවක් තමයි මේ අවස්ථාවේදී අපි ජාත්‍යන්තරයත් සමග සම්බන්ධ වෙලා ජාත්‍යන්තර ආයතන එක්සත් ජාතීන් හරහා නිර්මාණය කරලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයට පවා ගිහිල්ලා හැකිනම් ඔවුන් සමග සාකච්ඡා කරලා කෙටි කාලීනව මොරටෝරියම් එකක් ලබා ගන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කර ගන්න පුළුවන් නම් අපිට ඔබතුමා ඔය කියන ස්වෛරීභාවයට හානි නොකරන විදිහේ ණයක් ලබා ගන්න පුළුවන්. මොකද බොහෝ කට්ටියක් කියනවා කොන්දේසි දානවා කියලා. නමුත් ජාත්‍යන්තර මූල අරමුදලෙන් ස්වෛරීභාවයට කවදාකවත් කොන්දේසි දාන්නේ නැහැ. ඔවුන් දාන කොන්දේසි තමයි ගරු ඇමතිතුමා මේ වෙලාවේ සඳහන් කරපු ඒ කාරණා දෙක සම්බන්ධයෙන් පමණයි. ඒ කියන්නේ මූල්‍ය විනය ලබා ගැනීම සහ රාජ්‍ය මූල්‍ය විනය ලබා ගැනීම. ඒ හරහා තමයි එතුමා කියපු දේශීය ගිණුමේ අර්බුදයත් විදේශීය ගිණුමේ අර්බුදයත් වේර ගන්න පුළුවන් වෙන. ඔබතුමා විපක්ෂයෙන් සහය ඉල්ලුවා. ඔබතුමාට විපක්ෂයේ සම්පූර්ණ සහය දෙන්න අපි සූදානම් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ගරු ඇමතුමා අපි දේශපාලනය කරනවට වඩා කරන්න ඕනේ මේ රට නිදහසෙන් පස්සේ වැටලා තියෙන අර්බුදකාරීම තත්වයෙන් ගොඩේම සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ අදහස් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාලාට ඕන වෙලාවක අපි සූදානම් සාකච්ඡා කරන්න. අපේ අදහස් පිළිගන්නවා නම් පිළිගන්න, නැත්නම් විසිකලා දාන්න. නමුත් වග කියන විපක්ෂයක් හැටියට සමගි ජන බලවේගය වන අපි සහ අනිත් සියලු විපක්ෂයේ කණ්ඩායම් මං හිතන්නේ දීර්ඝමය සම්බන්ධයෙන් කරුණු දක්වලා තියෙනවා. මේ වෙලාවේ මට ඉතාමත් කෙටි කාලයනයක් තියෙන නිසා කාරණා තුනක් ගැන, මේ 53ක් ගැන මං කෙටියෙන් සඳහන් කරන්න කැමතියි ගරු කතානායකතුමනි. මේ මුදල් පනත සම්බන්ධයෙන් ටැක්ස් ඇම්නෙස්ටි ලෝ එක අපි ඔබතුමා ඉදිරිපත් කරලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු තීන්දුව, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලන්නේ මේක ව්‍යවස්ථාවට පටහැඳ නැද්ද කියන එක විතරයි. නැතුව ප්‍රතිපත්තියේ තීරණයක් ගන්න වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් සහ කැබිනට් මණ්ඩලයේ ඔබලා ඉදිරිපත් කරන ඒ පනත් කෙටුම්පතේ. ඒ නිසා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ කාරණා දෙකක්. මේ මුදල් පනතෙන් වත්කම් ආදායම් හෙළුන කරපු අයට බදු සමාවක් දෙන එක. That's called a tax amnesty. අනිත්ක තමයි ආදායම් හෙලිකර බදු ගෙවිය යුතු ඇතැයි තීරණය කළ පුද්ගරයන්ට ගෙවිය යුතු බද්ද කපා හැරීම. That is called a tax write-off. එකක් tax amnesty එකක් අනිත්ක tax write-off එකක්. එතකොට ආර්ථික ඉතාමත්ම අවදානම් තැනක තියෙනවා කියලා ඔබතුමා කිව්වා. බදු අඩු වෙලා කියලා ඔබතුමා කිව්වා. ඉතා විශාල ලෙස බදු අඩු වෙලා තියෙන අවස්ථාවක මේ වගේ tax write-off එකක් දෙන එක හරිද කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා. අපි විශ්වාස කරන්නේ නම් ඒක මේ වෙලාවේ අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපි මීට කලින් 16 වතාවක් විතර මං හිතන්නේ මේ මේවා දීලා තියෙනවා. එතකොට මේක ඇනලිසිස් එකක් කරලා තියෙනවද, විශ්ලේෂණයක් කරලා අපි හොයාගෙන තියෙනවද, මේ වගේ ටැක්ස් ඇම්නෙස්ටි එකක් දුන්නාම බදු අපිට අත් වශයෙන්ම වැඩි වෙලා තියෙනවද කියලා. මම මේක මුදල් කාර්ක සභාවේ කෙලින්ම මුදල් අමාත්‍යාංශයෙන් ඇහුවා. එතකොට ඔවුන් කිව්වා කිසිම විශ්ලේෂණයක් කරලා නැහැ, ආවොත් හොඳයි නැත්නම් අපි දන්නේ නැහැ කියලා. මං හිතන්නේ එහෙම සතුටු වෙන්න බෑ අපිට. විශ්ලේෂණයක් කරලා එහෙමත් නැත්නම් මේ රටේ අනිත් රටවල් වල කරපුවා දිහා බලන්න ඕන. අත් වශයෙන්ම මේ මම හොයලා බැලුවා. එහෙම ස්ටඩි එකක් කරලා තියෙන එකම අවස්ථාව මට හම්බුණා ආර්.එම්. ජයසිංහ 2010 කියන පුද්ගලයා ඇනලිසිස් ඔන් ද ඉම්පැක්ට් ඔෆ් ටැක්ස් ඇම්නෙස්ටි කියලා තියෙනවා. ඒ ස්ටඩි එකේ කියනවා ද ස්ටඩි කන්ක්ලූඩ්ස් දැට් පෝස්ට් ටැක්ස් ඇම්නෙස්ටි පාස් ටැක්ස් ඇම්නෙස්ටිස් ඉන් ශ්‍රී ලංකා හැව් නොට් ට්‍රාන්ස්ලේටඩ් ටු අ හයර් ඉන්කම් ටැක්ස් රෙවෙනියු ඕර් ග්‍රේටර් ටැක්ස් ෆයිලින්ග්ස් කියලා. මේක ස්වාධීන විශ්ලේෂකයෙක් විසින් ආර්ථික විශේෂඥයෙක් විසින් ලියලා තියෙන දේ. අනිත් එක තමයි මහ බැංකුවෙන් අපි අහුවා ඔබලාගේ මතය මොකද්ද මේකට කියන එක. ගරු අන්ඩ්‍රප්‍රිය දර්ශනය ආපුවා මැතිතුමා සභාපතිත්වය දාන්න පබ්ලික් මේ කමිටි ඔන් පබ්ලික් ෆයිනන්ස්. කනගාටුවෙන් හරි මට මේක කියන්න සිද්ධ වෙනවා. ඔවුන් ඒ අවස්ථාවේදී ඒකට පිළිතුරක් දුන්නේ නැහැ. ඉතාමත්ම මේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් අපිට කිව්වා අපි මේ අපේ මේ මේ සම්බන්ධයෙන් 2009 කරපු ප්‍රෙසිඩෙන්ෂල් කමිෂන් ඔන් ටැක්සේෂන් රිපෝර්ට් එක මේ පාර්ලිමේන්තුවට තාම ඉදිරිපත් කළා නැහැ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ඉදිරිපත් කරන්න කියලා. මොකද ඒක තිබිච්ච විස්තර අනුව මේ රිපෝර්ට් එකක් දෙන්න කියලා ඊයේ රෑ අපිට ඒ රිපෝර්ට් එකක් එවලා තියෙනවා. රිපෝර්ට් එක එව්වේ කවුද කියලාත් නැහැ, කවර් ලෙටර් එකකුත් නැහැ. ඒකෙන් කියනවා මේක යම්කිසි පැත්තකට ගුණත් නැහැ, අනිත් පැත්තට අගුණත් නැහැ කියලා. එතකොට මහ බැංකුවේ අදහස මේ සම්බන්ධයෙන් මීට වඩා මේ ගැඹුරෙන් අපිට දැනගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි ගරු ඇමතුමා මේ ප්‍රෙසිඩන්ට් කමිෂන් ඔන් ටැක්සේෂන් එක සභාපතිත්වයේ දරුවේ ගරු මහාචාර්ය W.A.D. ලක්ෂ්මන් මහේතුමා. එතුමා සභාපතිත්වයේ දරපු ඒ කමිෂන් එකේ රිපෝට් එකේ මොකද්ද කියන්නේ? ඒ කමිෂන් එකේ රිපෝට් එකේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඔහු කියනවා The amnesties have had the effect of encouraging evasion in the hope of taking advantage of future amnesties. The Commission's general view is that tax amnesties should not be granted. It realizes, however, that there may be very special and unique conditions under which granting of tax amnesties is okay. එතකොට මේක W.D. ලක්ෂ්මන් සමය සභාපතිත්වයේ දරුවේ. එතුමා තමයි අද මහ බැංකුවේ අධිපති. එතකොට එතුමා එදා කිව්වා නම් මේක කළ යුතු නැහැ, මේක වැරදි කියලා. ඒ මතය වෙනස් වීමට හේතුව මොකක්ද කියලා දීර්ඝව මම හිතන්නේ මහ බැංකුවෙන් කාටත් දැනුවත් කළ යුතුයි. වෙලා මදි නිසා මම මේ ඉස්සරහට යන්න කැමතියි. ඒ තමයි මේ මෙවැනි බදු නොගෙවන වංචනයකට බදු සහන ලබා දීමෙන් අවංක බදු ගෙවන්නන්ට රටේ මුළු වැයබා පැටවෙනවා. ගරු සභාවේ කතානායකතුමා වංචකිනාට සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් තමයි මෙවැනි බදු සහන වලින් අපි ලබා දෙන්නේ. ඒ නිසා මේ ලංකාවේ ජාත්‍යන්තරයේ අත්දැකීම් සහ සාක්ෂි අපි බැලුවොත් එහෙම ගරු මුදල් ඇමතිතුමා විтин විට මේ ටැක්ස් ඇම්නෙස්ටි දීම හරහා සිද්ධ වෙන්නේ බදු ගෙවීම පෙළඹවීම කරනවට වඩා බදු ගෙවීම පැහැර හරින කට්ටියට යම්කිසි උනන්දු කරවීමක් සිද්ධ කරන එක කියන එක තමයි ජාත්‍යන්තරව ඉන්ටර්නැෂනලි පියර් රිවියු ජර්නල් ආටිකල්ස් which has no political bias have really established. ඒ නිසා සිදුවිය යුත්තේ බදු එක්රැස් කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කරන්න ඕනේ ගරු මුදල් ඇමතුමා. උදාහරණයක් හැටියට දැන් අපි හිතමු pay tax එක ඔබතුමාලා අයින් කරා. දැන් pay tax එකෙන් කරේ මොකද්ද? ඒ ගෙවන මම කියන්නේ ඒකේ threshold එක හරියද percentage එක හරියද නැද්ද කියන එක නෙමෙයි මං කියන්නේ. එතකොට ඒ ආයතන අපි හිතමු 1000ක් තියෙනවා. ඒ ආයතන 1000 විසින් ඒ බදු එකතු කරලා භාණ්ඩාගාරයට ලබා දෙනවා. කොහොමත් අර පුද්ගලයෝ ගෙවිය යුතු බද්ද මේක. නමුත් ඒක අයින් කිරීම හරහා දැන් වෙලා තියෙන්නේ ලක්ෂ ගානකින් ඒ බදු එකතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ බදු ඒ ඒ ඒ ඒ මොකද මැනේජ්මන්ට් එකේ කළමනාකරණයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වාගේ දේවල් කරනවා නම් මම හිතන්නේ වඩාත් හොඳයි. අනිත් එක තමයි මේ මේකෙන් අපිට හිතනවා මේ හිතවත් කට්ටියට බදු පැහැර හැරින්න අවස්ථාවක් ලබා දුන්නාද කියලා. අනිත් පැත්තෙන් අහන සාධාරණ ප්‍රශ්නයක් තමයි ගරු මුදල් ඇමතුමා මේ මුදල් විසුද්ධීකරණ වැඩපිළිවෙලට මේ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා මේ පුද්ගලයන්ට. මොකද මේ වංචනිකව බදුනකව සුවිශාල ධනයක් එකතු කරපු අයට තමයි මේ සහන ලැබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට වැට් එක ගැන කතා කරනකොට ඔබතුමා කිව්වා අපි හිතමු අමාරුවෙන් වැඩ කරන මිනිස්සෙක් ගිහිල්ලා තේ කෝප්පයක් බීලා මේ බත් පතක් කනවා පොඩි හෝටලයක. එතකොට ඒකට වැට් එක ගෙවන්න ඕනේ. ඔබතුමාම කිව්වා. හරි හැම එකටම වැට් එක ගෙවන්න ඕනේ. හැබැයි මේ වැට් එක එකතු කරලා බිලක් දීපු සමහර වෙලාවට ඒ පුද්ගලයා පොඩි මුදලාලියක් ගන්න නෙමෙයි මම මේ කියන්නේ. ලොකු විශාල ව්‍යාපාරිකයෝ එහෙමත් නැත්නම් නිෂ්පාදකයෝ ඒ වැට් එක ගෙවලා නැත්නම් ආණ්ඩුවට මේ හරහා ඔවුන්ට ඒ බදු නිදහස ලැබෙනවා. එතකොට ඔබතුමා කියපු කතාව සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා මෙතනදී. මොකද පොඩි මිනිස්සුන්ගෙන් එකතු කරපු බද්ද අවසානයේදී ඒගොල්ල පිටරටවල් වල මේ ආයෝජනය කරලා කාලයක් තිස්සේ භුක්ති විඳලා ඒක සම්පූර්ණයෙන්ම 1%ක පොලියක් ගෙවලා ඒ කට්ටියට බදු පැහැර හරින අවස්ථාවක් මේකෙන් සැලසෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු කවුරු හරි ගිහිල්ලා පිටරටක මොකක් හරි අයිලන්ඩ් එක හෝටලයක් ගන්නවා. හෝටලයක් අරගෙන ඒ හෝටලයට ආයෝජනය කරනවා අර ගෙවපු නැති බදු සල්ලි. හැබැයි මේ බදු ප්‍රතිපත්තියේ මේ පණතෙන් කියන්න පුළුවන් නෑ අපි ඒක ආයෝජනය කරලා තියෙනවා. ඒ නිසා මේ 100%ක් අර මේ ආදායමෙන් ගෙවලා මේ ටැක්ස් ඇම්නෙස්ටි යටතේ සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර වෙන්න පුළුවන් කියලා. එතකොට ගරු ඇමතුමා ඒකෙන් ලංකාවට කිසිම ආයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම ඒක ගැන එච්චරයි කතා කරන්නේ. මොකද මේක අපි we have to think about the financial action task force also. ඔය 2011 අපිට ඕක මේ ග්‍රේ ලිස්ට් එකට ගියාම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මට හොඳට මතකයි එදා හිටපු මේ අධිපතිතුමා සෑහෙන වහන්සි වෙලා මේ අර මේ මොනවද මොකද ඒකට කියන්නේ ට්‍රස්ට් ඕඩිනන්ස් එක පවා මෙතනට ගෙනල්ලා වෙනස් කළා. ඒකට මහ විශාල ලෙස මිනිස්සු අපිට ගැහැව්වා මේ මොනවද පින් කැටෙනුත් ටැක්ස් ගන්න හදනවා කියලා. මේක කරන්න සිද්ධ වෙලා තිබුණේ ට්‍රස්ට් ඕඩිනන්ස් එකේ අර අවසානයේ තියෙන කාගේද මේ අයිතිය හුවාද බෙනිෆිෂල් ඕනර්ස් ඔෆ් දිස් ට්‍රස්ට් කියනක සම්බන්ධයෙන් අපේ තිබිච්ච නීතිමය වෙනස් කිරීම සිද්ධ කරන්න ඕන. ඉතින් කවුන්ටර් ටෙරරිසම් ෆයිනෑන්සින් සහ ඇන්ටි මනි ලොන්ඩරින් ඇක්ට්ස් වලින් අපි බේරෙන්න ඕන. මොකද ඔබතුමා පෝට් සිටි එකේ ෆයිනෑන්ෂල් සිටි එකක් හදන්න හදනවා. එතකොට ජාත්‍යන්තරයේ අපි ගැන මේ වාගේ වැරදි මතයක් ගියොත් ඒක අපිට හොඳ දෙයක් නෙමෙයි. අනිත් එක තමයි මේ කතානායකතුමනි අද බලන්න මේ ඔක්කොම ඇක්ස් තුනක් එක දවසේ දාලා අපි කොහොමද කතා කරන්නේ? විනාඩි 15යි තියෙන්නේ. නමුත් this is very important that we raise these issues. Mr. Speaker, on the Securities and Exchange Commission bill, the Honorable Minister said that it was our draft. I appreciate it. It was our draft by and large. But there have been many revisions made to that draft in what has been proposed in this draft that was tabled in this house some months ago. In fact, we tried to bring this to Parliament, but due to the October disaster in 2018, that couldn't happen. You know, but I have several concerns that I need to raise at this point. One, in this particular draft, and two, in the amendments that were tabled just a little while ago. Honorable Minister, it is very unfair because I had to go through all of this. You know, about 20 pages of amendments, and it is not possible for a human being to do all that in such a short period of time. But nevertheless, I am trying to raise some of the main issues. You see, whether it is a central bank or the Securities Exchange Commission that regulates the market, you know, all small and medium enterprises as well as large companies raise money from the public, right? The regulator must protect these people, and they must be ring-fenced by political interference. So there is one essential element, Honorable Speaker, that I want to bring out, and I want your complete attention to this, Honorable Minister. And that is, why did we did not dilute or take away from the prosecutorial discretion of the Securities and Exchange Commission provided for in the existing act, right? This government and the new commission has transferred this discretion entirely to the Office of the Attorney General, in which case, why do we have a commission at the first place? Now, the issue that I am trying to make is honorable speaker is the main point or the crux of this the act is the ability to earmark and find people who do wrong things in the capital market. You know, we talk about pump and dump. We talk about information being sent on Twitter and WhatsApp messages. Now, in previously, these were not properly defined. Now, in this, it has an entire chapter, part 5. You know, I must also give credit to Mr. Ranil Vijayasinghe, who was the chairman at the SEC at the time, who took great care, great pains, and had multiple consultations in developing this with all this entire team, the two main wrongs are defined in terms of market misconduct. One is prohibited conduct, the other thing is insider trading. Now, in this case, what we are trying to do is to take action against people who are misleading. On the one hand,
sir, Mantiduma, Vinadi Deka, Kadipuru, Dengi, Hill, Labuduma.
Ane, Mr. Chairman, can I have 5 more minutes? Five additional minutes, right? Is to catch hold of these people specifically for doing either falsifying information, manipulating the market, you know, pump and dump karna kila, or else using various mechanisms to falsify the price of the particular stock. Now the question that arises is that the commission hereafter, if this is passed, does not have the discretion to prosecute. The prosecutorial discretion goes directly to the Attorney General. I am not saying that the Attorney General is not apt enough to decide, but I think that decision should be made the Commission, Honorable Minister. Why are you taking the discretion away from the Commission and giving to the Attorney General? Maybe the Attorney General's office is overloaded. There are so many cases that has been filed during the previous administration, and we don't know what has happened. So therefore, my honest opinion, Honorable Sir, is that we should keep, we should not mess with the existing power or the discretionary power of the Commission. The other thing is, you have brought in this thing, Honorable Minister, this is a very important point. Something called, you have added the word platform. Platform. Always this referred to the Securities and Exchange Commission. Now it says, or platform. Commission or platform operated by recognized market. Or platform operated by recognized market. I'm referring to, Honorable Sir, page 100. Clause 127, 128, 128, 129, 129, 130, 131, 137, and so on. So I would like to ask the question from you, sir, what is this platform? Now, I heard Honorable Minister Namal Rajapaksa talking about a platform for cryptocurrency. Now, cryptocurrency in this country is still not legal. There is no legal framework for under which it can be traded. Now, are we talking about a cryptocurrency platform? Are we talking of a derivative platform? Are we talking of some other sort of currency board platform? So why are you taking away, right? Are you going to take away from the Securities and Exchange Commission the power to regulate these other platforms? Now, another very, very important point that has just been tabled is, Honorable Sir, is in page 135. I would like you to turn to that page. Page 135. page 135. Clause under 137. You see, there are certain things that the Commission can do if they find people have, done various things that are in offence of the legality as construed by this Act. And it says you can impose a moratorium or prohibit any trading or dealing, right? So that discretion lies with the independent commission of 10 people. But what has happened is it is something unbelievable, Honorable Minister. I don't know whether you approved it. I don't know whether the commission approved it. What does it say? It says delete line 25 through 34 and substitute the following. 1 through 4, the commission may impose a moratorium on or prohibit any trading of any dealing in the listed public company securities or in any other securities which the commission thinks fit. Now listen to this, sir. By the promoter or director or any person connected with the promoter or director. We just got this about an hour ago. Now has the SEC approved this? Has Viraj Dharatna, as the chairman of the commission, celebrated lawyer, approved this? Because you know, Honorable Sir, that what is happening on social media is done by various random people. The random people have no connection to the company that they are pumping and dumping. You know, you can't prosecute the owner of, let's say, for instance, LOLC, because it is not the person who's owner of LOLC. Or let's take grain elevators, or let's take Expo Lanka. These are random people who are not directors of the companies, nor connected to those companies by any legal mechanism. So by removing this, Honorable Minister of Finance, you are actually going to encourage further pumping and dumping done by random people whose only objective is to pump the stock and dump it on somebody else. And one other thing that was just given to us a little while ago, sir, this is not acceptable, Honorable Minister. Why should you, now somebody, let's say, somebody gets caught for pumping and dumping using some platform. It says, I cannot believe this. You have added, sir, any person aggrieved by a decision made under paragraph 2 or subsection 1 may within 14 days of receipt of such decision submit an appeal to the minister. Sir, why should you be the person to judge? You are not the commission. The commission is an independent body. So I am not referring to you, Honorable Basil Rajapaksa. I am referring to you as the Minister of Finance. It can be you, it can be somebody else. But I do not think, sir, that the minister should have the final word on whether to prosecute or not a person who was found guilty by the commission for insider trading. Avasana point ekak e thamai garu katha nagath me vaahana apanayana kathawa vaahana dan obathuma akwa vaahana gena ka api nawaththwa kila dan api kawuruth dannawa vaahana gena naha kila dan metana thiyenawa 22 alairath 3 vaahana ekalas kirima sambandhen illim karala thiyenawa ke dan api meka mudal kaaraka sabhave ahanokota apita mudal amatyanshayen kiwwa ඒ ලයිස්තුවක් දුන්නා මෙන්න මේ හතර පහ දෙනා තමයි ඉල්ලීම් කරලා තියෙන්නේ මොනවාද ඉල්ලීම් කරලා තියෙන්නේ වාහන කොටස් කනල්ල මෙතන එකලස් කරා දැන් මේ වාහන කොටස් කනල්ල එකලස් කිරීම සම්බන්ධයෙන් මහා ලොකු ගැටලුවක් මතු වුණා මගේ නම තියෙන පුද්ගලයෙක් තමයි මේකට මේ සම්බන්ධ වෙලා තියෙන්නේ වැරදිලා මට කෝල් එකකුත් ආවා මං කියන්නේ කාගෙන්ද කියලා රජය ඉහළ නිලධාරියෙක්ගේ වැඩේ හරි නේද මචං කිව්වා මං අහ මොකක් ගැනද මේ කතා කරන්නේ තම්සගේ කාර් එකේ වැඩි කියලාද මේ අදියේ නෙවෙයි ගොඩක් කල් මම නෙවෙයි වෙන කෙනෙක් හරි හැබැයි දැන් මෙතන ප්‍රශ්නේ තිබ්බේ මේ පරණ කොටස් කනල එකලස් කිරීම සම්බන්ධයෙන් ගරු ඇමතුමා දැන් මෙතන තියෙන්නේ අලුත් කොටස් අලුත් වාහන උපාංග යොදා ගැනීමෙන් දේශීය එක්ලක්ෂණ නිෂ්පාදනය කර බාණ්ඩ කියලා අවුරුදු 10ක් වෙනකන් ටැක්ස් රිවිෂන් එකක් දෙනවා දැන් මෙතන මේ අලුත් වාහන ගේන්නේ කොහොමද අලුත් වාහන කෑලි දැන් අපි හොයලා බැලුවා ටොයෝටා ලංකාවේ ඉල්ලීමක් කරලා තියනවාද ඉල්ලීමක් කරලා නැහැ මම නම් කියන්න කැමති නැහැ ආයතන හතරක් පහක් තියෙනවා ඒ වගේ බෝඩ් අපි දකිනවා මේ කොහුවල පැත්තෙන් යනකොට ඒ බෝඩ් එකක් ගහලා දෙන කොහුවල තියෙන මේ 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 සෙකන්ඩ් හෑන්ඩ් කාර් කම්පැනි කොහුවල තියෙන සෙකන්ඩ් හෑන්ඩ් කාර් කම්පැනික් කොහොමද ටොයෝටා එකේ අලුත් කෑලි ගෙනල්ල එකලස් කරලා මෙතන විකුණන්නේ හරි ඒක ගැන කතා කරන්න හරි එතකොට ඒ අලුත් කාර් ගෙනල්ල එකලස් කරලා විකුණන එක සම්බන්ධයෙන් අපි ඇහුවා එහෙම කරන්න ඒ කට්ටියට නෛතික ප්‍රශ්නයක් තියෙනවා මොකද ටොයෝටා ලංකාවේක තමයි ගරු ඇමතුමා ඒ කට්ටියට they have a commercial agreement. ඒ කට්ටියට විතරයි authorization එකක් තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ කිව්වා නෑ නෑ. ඒක තමයි මම කියන්නේ. මම ඔබතුමා එහෙමනම් ඒ තීරණය ගන්න ඕනේ Toyota ලංකාවකට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට මට හරි කුලිය පිටියේ පොල් ගස් කපලා හරි කොහේ හරි ඕන තැනක ගෙනහිල්ලා Toyota හදන්න පුළුවන්. නෑ ගරු ඇමතුමා කියන එක මම එකඟ වෙනවා. එතුමා කියන්න හදන්නේ අපි තරගකාරීත්වයක් ලබා දෙමු. එතකොට මේ සම්පූර්ණ ව්‍යුහය වෙනස් කරන්න වෙනවා. හරි. ඉතින් ඒ නිසා නීතිමය ප්‍රශ්න මම අහතර නීතිමය ප්‍රශ්නයක් මෙතන පැන නගින්න පුළුවන්. අනිත් එක තමයි මම සභාගත කරන්න කැමති මේ ගැස මේ ඔබතුමාගේ කැබිනට් පේපර් එක. මේ ගැසට් එක තියෙන්නේ අප්‍රේල් මාසේ. මේ කැබිනට් පේපර් එක තියෙන්නේ මේ ජූලයි මාසේ 13 වෙනිදා. මේක මොකද්ද කියන්නේ? මේකේ කියනවා දැන් මේ වාහන ආනයන කරන මේ බෑන් එක අයින් කරාම ඊට පස්සේ පෙට්‍රල් ඩීසල් වාහන නෙවෙයි ගේන්න යන්නේ ඉලෙක්ට්‍රික් වාහන කියලා. ඉතින් ඒ නිසා පෙට්‍රල් ඩීසල් වාහන වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන නම් ගේන්න යන්නේ මම සභාගත කරන ඔබතුමාගේ කැබිනට් පේපර් එක මොනවටද අද අපි ගෙනල්ලා පෙට්‍රල් ඩීසල් වාහන එකලස් කරන්න අවුරුදු ගානකට මේ කොහෙවත් යන කොහොමල තියෙන කම්පැනි එකට මේක ලබා දෙන්න කියලා මම අහන ප්‍රශ්නේ සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. So honorable speaker I have run out of my time මට අද කාලේ ඉතාමත්ම අමාරුවෙන් මම මේ කළමනාකරණය කරගත්තේ. නමුත් ඔබතුමාට මම මූලික ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරා මුදල් පනත සම්බන්ධයෙන් සුරකුම් හා මේ Securities and Exchange Commission සම්බන්ධයෙන් සහ මේ වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් හොයා බලන්න
ඔබතුමාට ඕනම අවස්ථාවක මේ රටේ සභාවේ කටයුතු නතර කරනවා.